හිතවතුනි, සෑම දිනාම මේ පදාදා ආධ්‍යාත්මික අම්බලමට සතහම් සඳහව සීබුද්ධි හොරාවට ආදරින් පිට බැරිද දෙන්ටම් බැරි දෙයක් තමා සීබුද්ධිය. කෙනෙක්ගෙන් කෙනෙකුට අතින් අතට හිතින් හිතට පොතින් පොතට ඔළුවෙන් ඔළුවට හදවතින් හදවතට දිය හැකි දේ එමටයි, ගන්න දේත් එමටයි. එනමුත් දෙන්ට බැරි දේවල් ටිකයි, ගන්ට බැරි දේත් ස්වල්පයි. එනුත් සීබුද්ධිය ප්‍රධානයි. බුද්ධිය දෙන්ට පුළුවන් දෙමව්පියන්ගෙන් දරුවන්ට ජානනුව බුද්ධිය උරුම වෙනවා යම් තාක් දුරකට. නම් සීබුද්ධිය එහෙම ප්‍රවේණියෙයි උරුම වන දෙයක් නොවෙයි. හිතවතුනි, එබඳු අතමාරුවකට ගතන හැකි සින්නක් කරගන්ටත් බැරි, ණයට ගන්ටත් බැරි, කුලියට ගන්ටත් බැරි, පොරකං කරගන්ටත් බැරි, නමුත් නැතුවත් බැරි සීබුද්ධිය පිළිබඳව කෙරෙන මේ සාකච්ඡාමය භාවනාමය ආවර්ජනාමය වැඩසටහන් මාලාවට සම්බන්ධව කටයුතු කිරීමේදී යම්කිසි වෙනසක් සිදු ඇතැයි හිතෙනවා, එමෙන්ම දැනෙනවා. කොහොමත් වෙනස් වෙනවා. මොනවත් නොකර පැය 24ම නිදාගෙන හිටියා වෙනස් වීම නවත්තන්න බෑ. කවුරුත් වෙනස් වෙනවා. හිතිනුත් වෙනස් වෙනවා, ගතිනුත් වෙනස් වෙනවා. වෙනස් වීමට එහා ගිය පරිවර්තනයකුයි අවශ්‍ය. වෙනස් වීමේ පරිවර්තනයේ වෙනස, වෙනස් වීම මතු පිටින් වන දෙයක්. මතු පිටින් වෙනස් වෙනවා. කනබොන දේ වෙනස් කරන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් වෙනස් කරන්න පිළිවන්. භාෂාව, සංස්කෘතිය, ආගම, මේ හැම දෙයක්ම වෙනස් කරන්න පුළුවන්. මොනවා වෙනස් කරන්නද? ජාතිය වෙනස් කරන්න පුළුවන්. ආගම වෙනස් කරන්න පුළුවන්. රැකියාව වෙනස් කරන්න පිළිවන්. භාෂාව වෙනස් කරන්න පිළිවන්. සංස්කෘතිය පිළිවන්. විද්‍යාවත් එක්ක ගිහිල්ලා මොනක් වෙනස් කරගන්න පුළුවන්. මේ හැම වෙනස්කමක්ම මතු පිට වෙනස්කම්, පුද්ගලය වෙනස් වෙන්නේ. මේ සියල්ල වෙනස් කරා කිය ආගම වෙනස් කරා, පුද්ගලය වෙනස් වෙන්නේ. එමෙන්න ඊළඟ වැදගත් කාරණේ තමා, ආපහු හිටිය තැනට එන්නත් පුළුවන්. වෙනස් වුණා, වෙනස් කරා, මම වෙනස් කෙනෙක් කියා කියන බොහෝ දෙනෙකු කාලයක් ගියාම නැවතත් පරණ කෙනාම මතු වෙනවා. මේ නැවත නොයන, ආපසු නොයන, පෙරලා නොයන වෙනස් වීමකටයි පරිවර්තනයක් කියන්නේ. කවදාවත් හිටපු කෙනා බවට පත් නොවන, හිටිය තැනට පෙරලා නොයන ආපහු අත්හැරපු සැව ඒ නැවත පොරවා නොගන්න, ඒ අත්හැරපු හැම නැවත පොරවා නොගන්න, හල කොලයක් පත්‍රයක් නැවත නටුවට සවිකර නොගන්න, පරිවර්තනයක් තමා සිදුවිය යුත්තේ. ඉතින් එබඳු හැඟීමක්, දැනීමක්, නිරීක්ෂණයක් මේ වැඩසටහන් මාලාව පුරාම සිදුවන්නට ඇතැයි, සිදු වෙමින් පවතිනු ඇතැයි හිතෙනවා. හිතෙනව පමණක් නොවෙයි, දැනෙනවා. දැනුමට එහා ගිය කෙනෙකුට කෙනෙකු කියන්ට පිළුවන් අපි නොදන්න බොහෝ දේ දැනගත්තා. මෙතෙක් කාලයක් නොදැන හිටි බොහෝ දේ මේ වැඩසටහනින් දැනගත්තා. එහෙනම් එපමණ වටිනා දෙයක් නොවෙයි. සමහර විට ගෞරවයට, කෘතවේදීත්වය පළ කරන්ට, අගය කරන්ට, ප්‍රසාදය දක්වන්ට හදවතින්ම කියන ප්‍රකාශයක් තමා. හැබැයි ඒ ලොකු අගෞරවයක් විදියටයි දැනෙන්නේ. තවත් එක් පන්තියක්, දැනුම සම්ප්‍රේෂණය කරන, තොරතුරු හා දත්ත යවන තවත් එක් වැඩසටහනක් විදිහට බාරගත්තොත්, එතනට පටු කළොත්, සීමා කළොත්, හිතවතුනි මේ උත්සාහයෙන් පලක් නෑ. දැනුම අවශ්‍ය වෙන්න පුළුවන්. දහම පිළිබඳ දැනුමක් ලබා ගන්නට අවශ්‍යතාවය තියෙන්නත් පුළුවන්. ඒ සඳහා ඇතිපදමට පහසුකම් තියෙනවා. තාම විශිෂ්ට විදිහට ඒ කාර්යය ඉටු කර ගන්නට පුළුවන්, ඉටු කර දෙන ගෞරවනීය ගුරු උතුමන් බොහොමයක් වැඩ ඉන්නවා. ඉතින් එයින් උපරිම ප්‍රයෝජන ගන්නට මේ අපි පුංචි තැනක ඉඳලා පුංචි කෙනෙකු විදිහට කුඩා පිරිසක් සමග අලගුතියන්ට බෑ ඒ අතිවිශිෂ්ට වූ ධර්මදූත සේවාවට. මෙතනදී අප උත්සාහ කරන්නේ ඒට වඩා වෙනස්ම ගමනක් යන්ට. මුකුත්ම දැන නොගත්තට කමක් නෑ. මේ කිසිම වචනයක් මතක නොතිබුණාට කමකුත් නෑ. සිහි බුද්ධියට එන්න. සිහි බුද්ධියට එන්න. සිහි බුද්ධිය හඳුනාගන්න. තමන්ගේ සිහි බුද්ධිය. තව කෙනෙක්ගේ සිහි බුද්ධිය නොවේ. තව කෙනෙකු සිහි බුද්ධියෙන්ද වැඩ කරන්නේ නැද්ද කියා සිහි බුද්ධිය නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ. හරියට කිසියම් භාෂාවක් දන්නේ නැත්නම්, ඒකේ හෝඩියවත් දන්නේ නැත්නම්, ඒ භාෂාවෙන් තමයි තව කෙනෙකු කතා කරන්නේ කියා අපිට කොහොමවත් තේරෙන්නේ නැහැ නේ. කොහොමද කියන්නේ? මේ තැනත්ත කතා කරන්නේ ෆ්‍රාන්ස් භාෂාවෙන් කියලා. අපි ෆ්‍රාන්සේ අකුරක්වත් දන්නේ නැත්නම්, ඒක શબ્දයක්වත් දන්නේ නැත්නම් කොහොමද කියන්නේ කෙනෙකු ෆ්‍රාන්ස් භාෂාවෙන්ද කතා කරන්නේ නැද්ද කියලා? නෑ කියන්ටත් බෑ, ඔව් කියන්ටත් බෑ. සිහි බුද්ධියත් භාෂාවක්. භාෂාවක්. සිංහල, දෙමළ, අරාබි, ඉංග්‍රීසි, පාලි, ලැටින් එබඳු භාෂාවක් නොවේ. දෙබඳු භාෂා තියෙන්නේ අනුන් සමග සංනිවේදනය කරගන්න. තමන් තනියම ඉන්නවනම් තනි වෙලා කියන්න පොතකුත් නැහැ, ගුවන් විදුලියක් නැහැ, රූපවාහිනියක් නැහැ, පරිගණකක් නැහැ. භාෂාවක ඇති ඵලයේ කුමක්ද? භාෂාවක් නොදැන හිටියා කියා සිදුවන පාඩුව කුමක්ද? භාෂාවක් අවශ්‍ය වන්නේ තවත් කෙනෙකු සමග අඩුම ගානෙක එක්කෙනෙක් සමග හෝ සංනිවේදනයක් කරන්න. තව කෙනෙක් ලියු පොතක් කියවන්න කියන දෙයකට ඇහුම්කන් දෙන්න, තේරුම් ගන්න. සිහි බුද්ධියයි භාෂාවක් කීවේ. සිහි බුද්ධිය සංනිවේදනය කරන්නේ කවුරුන් එක්කද? එක්වරම උත්තරයක් එයි තමන් සමග කියා. තමන් සමග කියා. ඔය පිළිතුරින් බොහෝ දෙනෙකු සෑහීමකට පත් වෙන්නත් පුළුවන්. අන් සියලුම භාෂා වලින් ඒ හරහා අපි ගනුදෙනු කරන්නේ අනුන් සමගයි. සීබුද්ධියෙන් සීබුද්ධිය නැමැති භාෂාවෙන් සම්බන්ධ වෙන්නේ, කියවන්නේ, ඇහුම්කන් දෙන්නේ තමන්ටයි කියා. ඔය බොහොම පිළිගන්න පුළුවන් උත්තරයක් වගේනේ පේන්නේ. කවුරුවත් වැරදි කියන එකක් නැහැ. තමන් සමග ගනුදෙනු කරන භාෂාවට තමා සිහිය කියන්නේ. සිහිය, සතිය. සිහිය තිබුණොත් තමන්ට තමන්ව ඇහෙනවා. සිහිය තිබුණොත් තමනයි කෙනෙකුට තමන්ව ඇහෙන්නේ. තමන් හුස්ම ගන්න පිට කරන බව ඇහෙන්නේ, තමන්ව දැනෙන්නේ, තමන්ගේ බඩගින්න, පිපාසය මේවා ඇති වෙන බව, පවතින බව, අඩු වෙන බව, වැඩි වෙන බව, නැති වෙන බව දැනෙන්නේ. අතීතය මතක් වෙන බව, අනාගතය ගොඩනගන බව දැනගන්නේ සිහිය තිබුණොත්. ඉන් සිහිය තිබුණොත් තමන් සමග සංනිවේදනයක් කරගන්න පුළුවන්. මම කියන පොත කියවන්න පුළුවන් සිහිය නැමැති භාෂාව මනාව අසුරවන කෙනෙකුට. මම කියන පොත, තමන් කියන පොත. සිහි බුද්ධිය ඉන් එහාට යනවා. සිහි බුද්ධිය එහෙමනම් කවුරු සමගද සංනිවේදනය කරන්නේ? මොන පොතද සිහි බුද්ධිය කියවන්නේ? සාමාන්‍ය භාෂා, සිංහල භාෂාව දන්නවනම් සිංහලෙන් ලියවි තිබෙන සෑම පොතක්ම කියවන්න පුළුවන්. පාලි දන්නවනම් පාලියෙන් ලියවිත්න ඕනම් පොතක් කියවන්න පුළුවන්. ඉංග්‍රීසි දන්නවනම් ඉංග්‍රීසි භාෂාවේ රචනා වුණු පොත් කියවන්න පුළුවන්. සිහිය හොඳට තිබෙනවනම් මම කියන පොතක් ලියවෙන වාක්‍යයෙන් වාක්‍යයට අලුතෙන් අලුතෙන් එකතු වෙන වාක්‍යයෙන් එළියෙන් ඡේදයෙන් පරිච්ඡේදයෙන් පිටුවෙන් පිටුවට කියවන්න පුළුවන්. ඒ ඇති නේද? එහෙමනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ හොඳටම ඇති. යාය මොනවද ඕනේ? තව මොනවද? ඒ ලෙඩේ සෑහෙන්න සනීප කරගන්න පුළුවන්. නැත්ද? සංසාර රෝගය සෑහෙන දුරකට සමනය කරගන්න සිහ නැමැති ඔසුවෙන් පිළිවන්. හිත දුවන බව දැනගත්තාම දිවීම නවතිනවා. දැනගෙන දුවන්නේ නැහැ. මේ කාගෙත් අත්දැකීමන්නේ. සරල භාවනාවක වුණත් හිත දිවු බව දැනගත් මොහොතේම දිවීම නවතිනවා. ඒ ඇතිනේ. තරහ එන බව දැනගත්තාම, තරහ ආ බව දැනගත්තාම නවතිනවා. ඉන් එහාට තරහ වෛරයක් බවට, වෛරය බද්ධ වෛරයක් බවට පෙරලෙන්නේ නැහැ. එහෙම පෙරලෙන්නේ සිහිය ආවේ නැත්තම්. කොතනකදීවත් සිහිය ඇති වුණේ නැත්තම් තමයි ඒ විදිහට දිගින් දිගට දිගින් දිගට දරුණු වෙන්නේ. මේ සිහිය පුහුණු කරන විට තමන්ව පේන්න පටන් ගන්නවා. මම නැමැති පොත හොඳට කියවන්න පුළුවන්. වෙන කිසිම භාෂාවකින් තමන් නැමැති පොත කියවන්න බෑ. ඒක අපබ්‍රංශයක්. එහෙන පොතක් කියලා පේන්නේ නැහැ මම කියන්නේ. තමන් කියන්නේ කිව කියවිය යුතු ඇහුම් කන් දිය යුතු දෙයක් පිටිහෙට වැටෙන්නේ නැහනේ. සිහිය තිබුණොත් තමයි ඇහෙන්න පටන් ගන්නේ. එන්න නැත්තම් මහා කංකරච්චලයක්. ආදරණීය හිතවතුනි, ඒ මදි. ඒ මදි. වැඩක් නැහැ නේ. අත්‍යවශ්‍යයි සිහිය. නමුත් ඒ මදි. ඒ මදි කියන්නේ මම කියන්නේ, මම තමන් කියා කියන්නේ එහෙම මෙහෙම අටවගත්ත දෙයකට. අටවගත්ත දෙයකට. අප දවසක් පාරුව ගැන කතා කරන්නේ ගොඩ වෙන්න ඕනේ පාරුව. දැන් දහම පාරුවක් කරගන්න කිව්වහම ඒ කරේ තියාගන්න නෙවෙයි ගොඩ වෙන්න තියෙන දෙයක් කිව්වහම අපි මේ කරේ තියාගන්න එපා කියන එක තමයි ලකුවට ගන්න. ලකුවටම ගන්න ඒ උපමාවෙන් ඒ කතාවනේ. හැබැයි එතන වඩාත්ම වැදගත්ම කාරණේ තමයි මේ පාරු හදාගන්න විදිය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන. කොහොමද මේ ළඟපාත තියෙන පොටු කෑලි වෙල් කෑලි ටිකක් අරගෙන එතන තියෙන ආය වෙන බෝට්ටු ගුන්න කඩේකට යන්න කියන්නේ එතන තියෙන පොටු ටිකක් වැල් ටිකක් එකතු කරලා පාරුවක් හදාගන්න. ඒකට වෙන්න. ඒ වගේ හිතවතුනි මේ මම කියා කියන්නේ අටවගත්ත දෙයකට. අටවගත්ත දෙයකට. මේ ලස්සනට ෆැක්ටරි එකකින් අවුට්ලට් එකකින් ආපු මේ මොනවා හරි නිමි භාණ්ඩයක් නොවේ මම කියන්නේ. ඇඳුමක් හරි, කාරයක් හරි, කේක් එකක් හරි, පැන්සල්ක් පෑනක් එහෙම දෙයක් නොවේ. මේක එහෙම් මෙහෙම් අටව ගන්න දෙයකට. අටව ගත්ත දෙයක් වගේම අටව ගන්න දෙයකට. ඒ නිසා තමයි ওই වචන දෙකක් දහමේ කතා කරන්නේ සංඛාර හා සංකත. සංකත කියන්නේ අටව ගත්. අටව ගත්. ඒක හැදිලා. සංකාර කියන්නේ අටව ගනු ලබන. ඒ කියන්නේ දැනුත් හදනවා. මම කියන්නේ අටව ගන්නා දෙයකට. අටව ගන්න, අටව ගත්ත දෙයකට. ඉතින් මම කියන පොත මේ කියෙව්වහම කියවන්න පටන් ගත්තාම වෙනසක් වෙනවා. මොකද මේ පොත දිගින් දිගට ලියවීම නවතිනවා. දැන් තරහ පිළිබඳ අපි ලියන්න පටන් ගත්තාම සීයාවේ නැත්තම් මේක මහා පතරංග ජාතකයේ වගේ තරහ යනවනේ දිගින් දිගට දිගින් දිගට. දුකත් එහෙමයි දිගින් දිගටම යනවා. ඒ තරහ හරි දුක හරි ආශාව හරි පාළු හරි කවර හෝ කාරණයක් ගැන ලියවෙන්න පටන් ගත්තාම මේ ඇටවෙන්න පටන් ගත්තාම මේ ඇටවීම ඉවරයක් නෑ. දිගින් දිගට දිගින් දිගට දිගින් දිගටම අටවගෙන 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 යනවා. දැන් සිහිය ඇති වුණාම ඒ ඇටවීම නවතින. ඉන් එහාට අටව ගන්නෑ. නවතින. මේ කිසිවක් නැවත අටවන්නේ නෑ කියන තැනකට යන්නේ. ඒ ආයත් කුමක්කෝ ගැට ගහ ගන්නවා. ගැට ගහ ගත්තාම ආයත් සිහිය ආවහම ආයත් නවතිනවා. නමුත් තමන්ට රැවටීම නවතින්නේ නැහැ. දැන් මම කියලා දෙයක් තියෙනවනේ. සිහිය තිබ්බත් මම කියලා දෙයක් තියෙනවා. මට තරහව. මගේ හිත දුවනවා. මම සිහියෙන් ඉන්නවා. එතකොට මේ දුක් විඳින කෙනෙකුත් ඉන්නවා. මම දුක හදාගත්ත කෙනෙකුත් ඉන්නවා. ඒ මම හදාගෙන මම විඳින දුක දිහා මම බලනවා. මමනේ බලන්නේ. එතකොට මම හදාගෙන මම විඳින දුක දිහා මම බැලුවහම මගේ දුක නැති වෙනවා. මේ වචනේ නෙවෙයි. මේ වචනේ අල්ලගන්න එපා. වචනේ අල්ලගෙන මම කියා කෙනෙක් නැහැ කියලා හිතුවට කීවට ඈ ගැහුවට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හොඳට බලන්න සිහිය තිබුණත් මේ සංඥාව නැති වෙනවද? ඒ සංඥාව තියෙනවා. මොන සංඥාවද? මම කියන වචනේ නෙවෙයි. වචනේ නැතු වෙන්න පුළුවන්. සංඥාව තියෙනවා. මගේ හිත දිවුව. මට තරහව. මගේ කකුල රිදෙනවා. ආයි කකුල රිදෙන එක දිහා මම බලනවා. හිත දිවුව බව මම දැනගන්නවා. මම දැනගත්ත ගමන් මගේ හිත දිවීම නැවතුණා. මේ විදිහට. දැන් මේ මම නෙමේ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ විසඳන්න හදන්න එපා. මම නැති කරන්න හදන්නත් එපා. ඒ නෙමෙයි මේ කියන්න හදන්නේ. කුමක්ද? මම මේ ඇටවිල්ල පදාර්ථයක් විදිහට ගන්නවා. ඇත්තටම තියෙන දෙයක් විදිහට. කලිනුත් ගත්තා. දැනුත් ගන්න. මම කියන පොත කියවන්න කියවන්න මම වෙනස් වෙන කෙනෙකු බව පේනවා. මේ වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි ඇටවිල්ල දිගටම යනවා. අටවගෙන 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 යනවා එක එක දේවල්. මොහොතකට නවතින්න පුළුවන්. හොඳ සිහියෙන් සිටින විට කිසිවක් මාටව ගන්න නැති මොනම දෙයක්වත් අටව ගන්න නැති තප්පර ගානක් විනාඩි ගානක් තියෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒ සිහිය අඩු වෙනකොට නැවත වීරිය අඩු වෙනකොට අවධානය අඩු වෙන විට ආයෙත් අටවන්න පටන් ගන්න. මේ හැම එකක්ම ඇත්තක් විදියට ගන්න. දැන් මම ඇත්තක් විදියට නොගත්තත්, මම කියන්නේ තමන්ව ඇත්තක් විදියට නොගත්තත්, හිත දිවුව කාරණේ ඇත්තක්. මම හිත දිවුවා. ඒතර දුවපු හිතකුත් තියෙනවා. ආපු තරහකුත් තියෙනවා. තරහකුත් තියෙනවනේ. තරහව. තරහ දිහා බැලුවා. බැලුවාම තරහ නැති වුණා. දැන් මේ විදිහට මේ කෙනෙක් සහ දෙයක් තිබෙනවා කියන ඒ සංඥා ඇත්තක් විදිහට ගැනීම නවතින්නේ නැහැ. හඳ ඒවා බරපතල විදිහට ගන්නෑ. බැරෑරුම් විදිහට ගන්නෙත් නැහැ. බද්ධ වෙන්නෙත් නැහැ. සිහිය ඇතිවෙන්න මමයි මම විඳින දෙයි ඒ දිහා බලන කෙනයි බැලීමයි මේවා ඔක්කොම ටිකක් ඈත් වෙන්න පටන් ගන්නවා. දැන් බලපෑම අඩු වෙනවා. මට මගෙන් වෙන බලපෑම අඩු වෙනවා. ඒ නිදහස ලැබෙනවා. මේ සමාධියේ මූලික කාරණයක් නේ අවකාශය ඇතිවීම ඉඩ. මේ කාරණේ දිගටම කතා කරන්න පිළිවන්. නමුත් අපි එතනින් නවත්වා එහෙමනම් සිහිබුද්ධියෙන් සංනිවේදනය කරන්නේ කුමක් සමගද? සිහිබුද්ධිය සංනිවේදනය කරන්නේ යතහ භූතයක් සමගයි. යතහ භූතය මේ සරලව සිංහලට ගේනවා ඇති සැටිය කියා. ඇති හැටි. ඇති හැටි කිවට වරදක් නැහැ. ඇති වෙමින් යන හැටි. යතහ භූතං කිවහම ඇති වෙමින් යන හැටි. ඇති හැටිම නොවේ ඇති වෙමින් යන හැටි. මෙන්න මේකයි ඇති හැටි කියලා කියන්න බෑ. ඒ ඇති හැටි කියන දේත් වෙනස් වෙමින් යන දෙයක්. මතු වෙන දෙයක්. ඉතින් ඇති වෙමින් යන හැටි අන්න ඒ ස්වභාවයත් එක්ක යථා ස්වභාවයත් සමග සංනිවේදනික. සීබුද්ධියෙන් කියවන්නේ යථාර්ථේ පොතයි. යථාර්ථේ පොත. යථා භූතේ පතයි. ඒ සිහි බුද්ධේ නැමති භාෂාව ඉගෙන ගන්න ඉගෙන ගන්නට ඇත්ත කියවන්න ලැබෙනවා. මේ තමයි ඇත්ත. මේ තමයි සත්‍යය. මේ තමයි මිත්‍යාව. මේ දෙක වෙන් කරගන්න පුළුවන්. හරියට හැම හංසයෙකුටම නොවේ රණ හංසයෙකුට පුළුවන් කියනවනේ. දියෙන් කිරි වෙන් කරලා පානය කරන්න. ඉතින් ඒ තරමට දියුණු වෙච්ච යෝගියෙකුට තමයි පරම හංස යෝග යෝගියා කියන්නේ. පරම හංස හංස කියන්නේ සාමාන්‍ය හංසයෙක් නෙමෙයි. ඒ උපරිම මට්ටමට රණ හංසයක තත්ත්වයට පත් වෙච්ච යෝගී. මේ සාරේ වෙන් කරගන්න පුළුවන් අසාරයෙන්. අසත්‍යයෙන් සත්‍ය වෙන් කරගන්න පුළුවන්. බොරුවෙන් ඇත්ත වෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදේම රැවටෙනවා. කුමකට හෝ රැවටෙනවා. අඩුම ගාන සීහයට හරි රැවටෙනවා. යථාර්ථයත් සමග කරන ගනුදෙනුවටයි සිහි බුද්ධිය අවශ්‍ය වෙන්නේ. යථාර්ථයත් සමග කරන ගනුදෙනුවට. මතු පිටත් සමග කරන ගනුදෙනුවට සිහි බුද්ධිය අවශ්‍ය නැහැ. මතු පිටත් සමග පෙරලෙන පාට වෙනස් කරන මතු පිටත් සමග ඒ කටුසත් එක්ක කරන ගනුදෙනුවට සිහි බුද්ධිය අවශ්‍ය නැහැ. හැබැයි මේ කටුස්සෙක් බව තේරුම් ගන්නට නම් සිහි බුද්ධිය ඕනේ. යම් පමණකට සිහි බුද්ධිය ඇති වෙනවාද ඒ පමණට මේ හැම දෙයක්ම අපි දෙයක් කියලා ගත්ත යම් තාක් කාරණා තිබෙනවද කෙනෙකු කියා ගත්ත යම් තාක් කාරණා තිබෙනවද මේ සියල්ල ම කටුස්සන් කටුස්සෙක් පමණ පාට වෙනස් වෙන කරන නෙමේ පාට වෙනස් වෙන තමන්ට ඕනි පාටක් තමන් කැමති තරම් කලක් ගාගෙන ඉන්න බැරි තමන්ට බැහැමිට තමන්ට ඕනේ පාට ගා ගන්නටත් බැ ඕනේ තරම් කාලයක් ගාගෙන ඉන්නත් බැ එපා කියලා හිතනු ගමන් දැන් කටුසටත් බෑනේ අපි කියනවා කටුස පාට වෙනස් කරනවා කියලා හැබැයි එහෙම හිතලා නෙමෙයි ඒ කොළ පාට පරිසරයේ කටුසෙකට රතු පාට වෙන්න බෑ හිතලා දෙමුරු පාට පොළොවක කටුසෙකට කොළ පාට වෙන්නත් බෑ එහෙම පරිසරයේ සාධකණු තමන්ගේ පාලනයෙන් තොරව සිදුවන දෙයක් මේ සිදුවීම නිසා පැවැත්මට හොඳයි. පැවැත්මට හොඳයි. පැවැත්මටනේ අවශ්‍ය. මේ පැවැත්මට හොඳයි. මේ ස්වභාවය තමයි හැම දෙයකම තියෙන්නේ. හැමම දෙයකම පවත්නා හැම දෙයක්ම මේ කටුසෙක්. හැබැයි Tamanට ඕනි විදිහට නොවේ. පැවැත්මට අවශ්‍ය විදිහට පැවැත්මයි තීරණය කරන්නේ. මොන පාටට ගන්න මොනතරම් කාලයක් මේ පාට තියෙන්නේ මේ අවබෝධය නැති තැන මම කියලා ගන්න මම කියන්නේ පැවැත්මට මම කීවට කමක් නැහැ හැබැයි කියන්නේ පැවැත්මට මේ ඇත්ත කියවෙන දැනෙන භාෂාවටයි සිහි බුද්ධිය කියන්නේ. ආදරණීය දයාදර හිතවත්තුනි ඒ සිහි බුද්ධියට අපි හැම දෙනාම පුංචි වෙලාවකට හරි එකතු වෙමු පුහුණු වෙමු සිහි බුද්ධියේ භාෂාව භාවිතා කරමු සිහි බුද්ධියේ භාෂාව සන්නිවේදනය කරමු යථාර්ථයත් සමග මේ මහා මායාවෙන් ඇහැරෙන්නට මේ මොහොතේ දැනීමක් තිබෙනවද? මේ මොහොත දැනෙනවද? කායිකව දැනෙන්නේ කුමක්ද? මානසිකව දැනෙන්නේ කුමක්ද? දැනෙන දෙයයි දැනගන්න කෙනයි හරියට මැස්මක් වගේ මැසිමකින් මහන මැසිමකින් මහන මැස්මක් වගේ නූල් පොටවල් දෙක එකතු වෙනවා වෙන් වෙනවා එකතු වෙනවා වෙන් වෙනවා දැනෙන දෙයයි දැනගන්න කෙනයි ඇහෙන ශබ්දයයි ඒ ශබ්දය අසන කෙනයි ලබන ස්පර්ශයයි ස්පර්ශය ලබන කෙනයි මතක් කුණු දෙයයි ඒ දේ මතක් කළහෝ මතක් වූ කෙනයි බලන්න දිගින් දිගටම මේ ගෙත්තම ගෙතන හැටි ඇත වෙන හැටි මම සහ ලෝකය මමයි ලෝකයයි එකතු වෙනවා වෙන වෙනවා එකතු වෙනවා වෙන වෙනවා එකතු වුණු තැන මමයි ලෝකයයි දෙකම තියෙනවා යතා භූතං ඇති වෙමින් යන හැටි අටව ගනිමින් යන හැටි ඇති වෙමින් යන හැටි, අටවා ගනිමින් ඇති වෙමින් යන හැටි දකිමින් හිතවතුනි දිවිසෙමු සාකච්ඡාවට. ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්න. පැහැදිලි කරගන්න දෙයක් තිබෙනවා නම් පැහැදිලි කරගන්න. පැහැදිලි කර දෙන්නට යමක් තිබෙනවා නම් පැහැදිලි කර දෙන්න.
අවසරයි සර්.
ඔව්.
දැන් මේ භාවනාවේදී මට දැනුණ දෙයක් තමයි එක් එක් උදාහරණයක් වශයෙන් ගත්තහම පිටින් සද්දයක් ඇහෙනකොට මගේ සද්දයට අනුව චරිතයක් රඟපානවා. සමහර වෙලාවට සිතුවිල්ලක් එනකොට සිතුවිල්ලට සම්බන්ධ වෙලා තවත් චරිතයක් රඟපානවා. ඒ විදිහට භාවනා කරනකොට සමහරට හුස්ම මට දැනෙනවා, මම හුස්මත් එක්ක ඉන්නවා. ඒ වගේ නිරන්තරයෙන්ම විවිධ චරිත වෙනස් වෙන ස්වරූපයක් මට දැනෙනවා. ඒ දැනීම තමයි මම ගත්තේ. ඒක තමයි මට මතුපිටින් දැනුනේ. හැබැයි ඒ වගේම මට සියුම් විදියට දැනෙනවා තනි විදියට යන චරිතකුත් යට තියනවද කියලා. මේ එකම චරිතද විවිධ ආකාරයෙන් මතු කරන්නේ කියලා. අනුසර්ග දේශනේද කියවේ මැස්මක් ගැන. ඒ මැස්මින් එකක් එනවා ඊළඟ එක එනවා. හැබැයි මට මතකයි මේ මැස්මේ යට තවත් ඉරක් තියෙනවා. දිගට නූල සම්බන්ධ වෙන. එහෙම දෙයක්ත් මට එනවා අත්දැකීමෙන්. චරිත මතු පිටින් වෙනස් වෙනවා. තව චරිතයක් නිකන් යට දුවනවා වගේ දැනෙනවා. මොකද්ද ඒ අත්දැකීම?
ඔව් මේ මුල් කාරණය මම හිතන්නේ බොහෝ දෙනෙකුට පැහැදිලි ඇති. මේ ඇහෙනවා. එතකොට ඒ ඇහිමින් පස්සේ ආන කෙනෙක් ඒ ශබ්දයේ විඳින කෙනෙක්, ඒ ශබ්දය හඳුනගන්න කෙනෙක්, ඒ ශබ්දයට කැමති වන කෙනෙක්, අකමැති වන කෙනෙක්, ඒ ශබ්දයේ දිහා සිහියෙන් බලන කෙනෙක් දැන් උපදිනවා. මේ හැම දෙනාම උපදින්නේ ඇහුණට පස්සේ. ඇහෙන්න කලින් නෙවෙයි, ඇහුණට පස්සේ. ඉතින් එහි කෙලවරක් නැහැ. මේක එක එක පුද්ගලයෝ මේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් ওই විදිහට. ඉතින් එකම වතාවෙල්ල මේ ක්ෂණයක නෙවෙයි, එකකට පසු එක, එකකට පසු එකක් ওই විදිහට දිගටම පුද්ගල සමූහයක් ඇති වෙනවා. පුද්ගලයෙකු නොවේ, පුද්ගල සමූහයක්. දැන් සද්ද ඉවරයි. දැන් තවදුරට සද්ද ඇහෙන්නේ නැහැ. සද්ද ඇහිලා ඉවරයි. සද්ද අහන්නෙත් නැහැ. හැබැයි ඇහුණට පස්සේ ඔය විදිහට ඇහුණ බව දැනගන්න කෙනෙක්, ඇහුණේ කුමක්ද කියා හඳුනාගන්න කෙනෙක්, ඒ ගැන ප්‍රශ්න අහන කෙනෙක්, විනිශ්චය කරන කෙනෙක්, ඒ සද්දට ප්‍රතිචාර දක්වන කෙනෙකු,
ශබ්දයට කැමැති වන අකමැති වන මධ්‍යස්ථව ඉන්න එමෙන්ම සිහියෙන් ඉන්න ඔය විදිහට බලන්න මේ නාට්‍යයක් වගේ. ඉතින් ඔබතුමා කිව්වේ කතාව හරියටම හරි චරිත හතක් නොවේ මේ නාට්‍ය චරිත ගණනාවක් තිබෙනවා ඉවරයක් නැහැ. චරිත වැඩි වෙන්න පුළුවන් සංසාරෙම සංසාරයේ නැමැති නාඩගම දිය වෙන්නේ ඔය විදිහට තමයි. හොඳට බලන් හිටියොත් වෙනවා මේ සංසාරයේ කියන නාඩගම කොහොමද මේ නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඒක ඇත්තේ මේ රසවත්. හොඳටම රසවත්. අනිත් පැත්තේ හරි බය හිතෙන. හරියට බය හිතෙන. මොකද බය හිතෙන් දෙකේ හේතුවක් තමයි අපිට ඕන නැති හිතුවේවත් නැති චරිතවල අපිට රඟපාන්න. එහෙම වෙයි කියා හිතුවේ නැහැ. අපි දැනගෙන හිටියේ නැහැ. ප්‍රාර්ථනා කළෙත් නැහැ. සූදානම් වෙත් නැති භයානක චරිතවල රඟපාන්න වෙනවා. දැන් මේ කාරණියත් විපස්සනේ සීබුද්ධියට පේන විපස්සනාවට ගන්න පුළුවන් හොඳ කමඨාරක්. මේ එක එක චරිත කොහොමද මතුවෙන්නේ? ඒ චරිතෙට කොහොමද වේශ නිරූපණය වෙන්නේ? ඒ චරිතෙට දෙබස් කොහොමද ඉන්නේ? ඒ චරිතෙට ගැලපෙන දෙබස් තමයි ඉන්නේ. මේ ලංකාරණේ මෙහිම මතු පිටින් විවිධ වේශ අරගෙන එක් එක් චරිතවලට ගියාට දැන් ඔබතුමා ගත්තේ වෙනම ඊළඟට වෙනම සද්දයක්. එහෙම නැත්නම් වෙනම ඉන්ද්‍රිය සංවේදනයක් වෙනම මතකයක් එහෙමත් වෙනස් වෙනවා. හැබැයි එකම සද්දේ ගත්තත් ওই විදිහට ඒකම සද්දේ කියලා අල්ලගෙන ඒ මත චරිත ගානක් ගොඩනැගී යනවා. ඉතින් මේ වෙනස් චරිත අපට ලැබෙනවා නැත්නම් අප එහෙම චරිත මවා ගන්නවා ඒවා එකපානවා. හැබැයි චරිත බව නොදැන රඟපෑමක් බව නොදැන තමයි සිද්ධ වෙන්නේ. ඇත්ත කියලා. ඇත්ත. ජීවිතයේ තමයි පේන්නේ මේක බොරුව. බොරුවක් කියන රඟපෑම. ඔන්න රඟපාන්න නැතුව ඉන්න පුළුවන්. ඔය චරිත ඔහොම උච්චර හදාගන්න නැතුව ඉන්න පුළුවන්. එහුණ කියලා දැනගන්න නැවතුනොත් ඉන්නේ කිසිම චරිතයක් නැහැ. අඳුරගන්න චරිතෙත් නැහැ. අගේ කරන චරිතෙත් නෑ, විවේචනය කරන චරිතෙත් නෑ, විනිශ්චය කරන චරිතෙත් නෑ, ඇලෙන බැඳෙන චරිතයක් නෑ, ගැටෙන නුරුස්සන චරිතෙත් නෑ, මොනවත් නෑ. එතන මේ බොහොම කෙටි නාට්‍යයක්. අන්න සංසාරේ කෙටි නාට්‍යයක් බවට පත් කරගන්න පුළුවන් නම් හරි වටිනවා. නැත්නම් මේක ඉවරයක් නැති නැවැත්මක් නැති මහා දිග කතාවක් හැදෙන. මේ විදිහට මෙතනිනුත් ගොඩෙන්ට පුළුවන්. හැබැයි දැන් ඔබතුමා අහන්නේ ඔබතුමා කියව කාරණේ මේ ඔබතුමාගේ සීබුද්ධියට සීබුද්ධියෙන් කියව කාරණය කුමක්ද? මේ මතු පිට වෙනස් චරිතවලට පරිවර්තනය වුණාට අභ්‍යන්තරේ පොදු බවක් සමාන බවක් තියෙනවා දිගට. එහෙම තමයි. මේ කාරණේට තමයි අනන්‍යතාව කියන්නේ. අනන්‍යතාව. උඩ විවිධත්වයක් තිබෙනවා. විවිධත්වය මතු පිට තිබෙන්නේ. අනන්‍යතාවය ඊට යටින් තිබෙන්නේ. වෙනස් එවනාට සමානයි. වෙනස් නමුත් සමානයි. ගිය සතිය අප කතා කළානේ මේ මම තමන් කියන්නේ විශේෂ කෙනෙක් කියන කාරණේ. ඒතරන්නේ අන්න එතන තමයි මේ ස්පර්ශ කරන්නේ. විශේෂ කියන ඇඟීම ඇති වෙන්නේ මෙන්න මේ තට්ටුවට එනකොට යට තට්ටුවකට එනකොට උඩ තට්ටුවේ විවිධත්වයක් පේනවා. උඩ තට්ටුවේනොත් සමානයි කියලා හිතන කෙනෙක් ඉන්න පුළුවන්. මම අඳින්නේ එක විදිහකට, කන්නේ එක විදිහකට, කන්න කැමති දේ එක විදිහකට, ඇවිදින්නේ එක විදිහකට. ඒවා වෙනස්. මතු පිට පේන වෙනස්නේ. හැබැයි ඒවා ගණන් ගන්නට බැව වෙනස් කර ගන්නට පුළුවන්, අදුම වෙනස් කර ගන්නට පුළුවන්, කන කෑමත් වෙනස් කර ගන්නට පුළුවන්, තව කෙනෙක් කන විදියටම කන්නට පුළුවන්, තව කෙනෙක් අඳින විදියටම අඳින්නට පුළුවන්, ඒ විදියටම කොණ්ඩේ හදා ගන්නට පුළුවන්, ඒ ආගමට යන්නටත් පුළුවන්, තව කෙනෙක් කරන විදියට. එතකොට මතු පිටින් සමාන, ඒ මතු පිටින් මතුම මතු පිටින් සමාන. හැබැයි ඉතින් ටිකක් ඇතුළට යනකොට විවිධත්වයක් තියෙනවා, අනන්‍යතාවක් තිබෙනවා. ඊළඟට ඒ සමානයන් අතර මම අසමාන, මම සමානයි, මේ මේ පිරිසත් එක්ක මම සමානයි. එකම ඉස්කෝලේ ඉගෙන ගත්තේ, එකම ආයතනයේ වැඩ කරන්නේ, එකම ගමේ, එකම පස්සේ යන්නේ, කෝච්චි යන්නේ, එකම ජාතිය, එකම ආගමේ, එකම පන්සලට යන්නේ, එකම දේශපාලන පක්ෂේ. ඒකට ඒ සමානයි, ඒ කුලකේ. හැබැයි සමානයන් අතර මම අසමානයි. ඒනේ ප්‍රත්‍යක්ෂන කියන හැඟීම, සක්කාය දිට්ඨි කියන්නේ. එතකොට ඒ හැඟීම එන්නේ ඔන්න ඔතනින්ද. මේ අනන්‍යතාවයක් පිළිබඳ එනවා. මේ මම මොහොත දැනෙනවා, තදේට ඝනට දැනෙනවා මම කියන හැඟීම. ඉතින් එහෙම එකක් තියෙනවා, අනන්‍යතාවක් තියෙනවා. හැබැයි ඒ නෙවෙයි අතුල. මේ අතුලම නොවෙයි, ඔය ටිකක් උඩ තාම. අපි කිව්වට ඇතුලේ අභ්‍යන්තරයේ කියලා. ඒ අභ්‍යන්තරේ කොහමද? අපිටම අපි තට්ටු 10ක විතර ගොඩනැගිල්ලක උඩ ඉඳගෙන යට තට්ටු කිව්වහම 9වෙනි තට්ටුවත් යට, 8වෙනි තට්ටුවත් යට, 15 කිව්වහම 6ත් 15, 5ත් 15. ඉතින් බිම්මහලටත් යන්න පුළුවන්. පළවෙනි තට්ටු වෙනොත් තව බිම්මහලට යන්නත් පුළුවන්. මේ තමයි මේ අපි අභ්‍යන්තරයේ කිව්වහම ඇතුලේ කිව්වහම ඒක පතුලම නොවේ. පතුලට මතු පිටින් තමයි අනන්‍යතාවයේ ගංගාව ගලාගෙන යන්නේ. මම වෙනස් කියන මම වෙනස් වෙච්ච මමෙක් ඉන්නවා. ඊයේ සිටියේ යාමයි, අදත් ඉන්නේ යාමයි, හෙටත් ඉන්නේ යාමයි. එහෙම එකක් තියෙන්නේ නැත්තේ නෑ. ඒ එතන ඉඳලා බැලුවොත් එහෙම කියලා. උඩේ ඉඳලා බැලුවොත් වෙනස් වෙනවා කියලා. එක එක චරිත ඊළඟ මෙතෙන්ට ආවම එක දිගට යන මමෙක් ඉන්නවා කියලා පේනවා. හැබැයි එතනෙනොත් පහලට තවත් ගියොත් ඊටත් වෙනස් අවබෝධයක් තමයි ඇති වෙන්නේ. දැන් නවතින්න එපා කරනවා. ඔය එක එක තැන් වල නැවතුණු අය තමයි දර්ශන හදාගත්තේ. ඒක දාර්ශනිකයන් කිවි. ඒතතේ දාර්ශනිකයන් කිව්ව දේවල් බොරු නෙවෙයි, ඇත්ත. හැබැයි ඇත්ත ඒ එතනට විතරයි ඇත්ත. ඒ ඉන්න ස්තරයට විතරයි ඇත්ත පමණයි. ඒ ස්තරයෙන් වෙන ස්තරයකට ගියාම ඒක බොරු. ඉතින් ඔබතුමාට කරන්න හොඳම දේ තමයි ඒ යටින් එහෙම මේ දිගටම පවතින නොවෙනස් වෙන මම පිළිබඳ හොඳට බලන්න. ඒ පොතක් කියවන්න, ඒ පරිච්ඡේදයක් කියවන්න. ඒ පොතේ අන්තිම පිටුව නෙවෙයි. හිතෙන්න පුළුවන් මේක තමයි අන්තිම පිටුව නෑ, ඒ පරිච්ඡේදයක අන්තිම. එක යුගයක, යුගාන්තයක් කියන්නේ එක යුගයක අවසාන. ලෝක අවසානෙ නෙවෙයි, යුගයක අවසාන. ඒ වගේ මේ පරිච්ඡේදයක අන්තිම පිටුව. පොතේ අන්තිම පිටුව නෙවෙයි. දිගටම කියන
ගොඩක් පින් සර්.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි. ඔබතුමා අද සඳහන් කළ පරිවර්තනයේ කියන එකට, එතකොට මට හිතුණා ඒ ගැන හොඳින් අවබෝධයක් ගන්න අපේ ප්‍රායෝගික ජීවිතයේ උදාහරණයක් ගෙන. සාමාන්‍යයෙන් අපි ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි කරනවා ගැප් ඇනලිස් කියලා එකක්. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ මෙතන, තව ඉස්සරහ තැනකට යන්න. සාමාන්‍යයෙන් මැනුෆැක්චරින් ෆීල්ඩ් එකේ අපිට ඕන නම් එක ක්‍රියාකාරකමක් අයින් කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය යන ක්‍රමයේ නෙමෙයි, අපි ඒක අයින් කරන්න කියලා ලෑස්තුනොත්, එතකොට ඒ ක්‍රමයේ ඉවරෙන්න මාස ගාණක් යනවා. මාස 6ක් හරි 7ක් හරි යනවා. එතකොට අපි බලනවා ඒකෙන් එන ඉම්පැක්ට් එක මොකක්ද, ඒකේ එතන කාර්ය කරන පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය, ඒ අනිත් එක ඒ සයිකල් ටයිම් එක, ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රියාකාරී ස්ථිරදී යන කාලයට වඩා අඩුද, පාවිච්චි කරන රෝ මැටීරියල් එකට අඩු වෙනවද, එතකොට ලාභයක් වෙනවද කියලා. එතකොට ඔය එතකොට අපි ආයේ මුලට එන්නේ නැහැ. ඒක වෙනස් කරා නම් මාස 6කින් හරි මාස 7කින් හරි මුලට ආයේ වෙන්නේ අපි දැන් අලුත් තැනකින් නම් තමයි යන්නේ. ඒ ඔක්කොම ඒ කියන්නේ කොම්ප්‍රිහෙන්සිව් ඇනලිසිස් එකක් කරන්නේ 360 degrees කරලා අලුත් තැනකට අපිට එන්න පුළුවන් නම්, විශේෂයෙන්ම ඒ කරන පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වයට හානියක් වෙන්නේ නැත්නම් අපි අර තියෙන මුල් තත්ත්වෙන් වෙන තත්ත්වයකට යනවා. කොහොම හරි ඇඩ්වාන්ටේජ්. ඒතකොට ඒ වගේ කාර්යයක් අපේ ජීවිතය හා සම්බන්ධ බලනකොට ඒක පරිවර්තනයකට ගත හැකිද ආචාර්යතුමනි?
ඔබතුමා ගත නිදර්ශනේ බොහොම වටිනවා, බොහොම ලස්සනයි, හරි ප්‍රායෝගිකයි, ජීවිතයට සම්බන්ධයි. බොහොම පිං මේ පරිවර්තනයක් කියන්නේ පිළිවන් මේ ආපෝ විදිය තැන්ට නොවෙන්න නිසා. හැබැයි ඒ පරිවර්තනය බාහිර පරිවර්තනයක් නේ. එහින් පුද්ගලයෙක් ප්‍රතික්‍රියා කරන විදිය, එහෙම නැත්නම් පුද්ගලයෙකු විඳින විදිය, ඒ වගේ ඇත්තම වෙනසක් වෙනවද? අන්න එතනයි බලන්න ඕනේ. එහෙම බලලා එහෙමත් ආපහු අර කලින් විඳ තැනට එන්නේ නැත්නම් එහෙනම් පරිවර්තනයක් කියන්න පුළුවන්. හැබැයි ආපහු ආපහු දැන් මෙතන සමහර විට ওই මදුරු දඟරයක් තියෙන, මදුරු දඟර කියන ඒවා ඒක ගත්තාම අපි එක තැනක් පත්තු කරාම ඒක ආයෙතෙන්ට එන්නේ නැහැ. මදුරු දඟරේ කොහොමවත් පත්තු වෙලා ඉවරයි. ඒතර පත්තු වෙවි පත්තු වෙවි යනවා. ඒතර පත්තු වෙන තැනට ආපහු එන්න මදුරු දඟරෙට. නමුත් ඉතින් මේ ඔහොම වටයක් කරකුණාම හිටිය තැනට ළඟ තැනකට තමයි එයා යවිත් තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ, ලොකු පරතරයක් නැහැ. ඉවරයි කිව්වට ආපහු එත. ඒ තැනට වගේ ඊට බොහොම මිලිමීටර් ගානක් දුරින් තමයි ආයේ. ඒ ආයෙත් ලොකු රවුමක් කරගෙනම ඒ රවුම ඉවරයි. ආයෙත් එන්නට නෑ. හැබැයි අපි අලුත් සර්කල් එකක් අලුත් රවුමක් පටන් ගත්තා කිව්වට අර පරණ තැනට කිට්ටු තැනකින් තමයි පටන් ගන්න. ඒකට පරිවර්තනයක්ම ඒ වචනේ පාවිච්චි කරාට නම් කමක් නැහැ. නමුත් මේ කියන කාරණයත් එක්ක සංසන්දනය කළොත් පේනවා එතන වෙනසක් තියෙනවා කියලා. ඉහළට එමක් නැහැ. ඉතින් ඉහළට එමක් තමයි ඔය මේ නිකා අපි මදුරු කොල්ලියක් උඩට ඇද්දොත් එහෙම, උඟක් උඩට ඇද්දොත් එහෙම, එහෙම නැත්නම් එහෙම දඟරයක් හැදුවොත් ඔය දඟර කියන ඒවා මදුරු දඟර නොවේයි. ඔය කොයිල් ස්ප්‍රින් කියන එක එහෙම එකක් හැදුවොත් එහෙම දඟරයක් උඩට එහෙමනම් කැරකි එයා මේ පැත්තෙන් බැලුවහම පේනවා හොඳට ඉහළට එන බව. ඉහළට මෙන්න කැරක් කැරකි ඉහළට යනවා. ඉතින් එක පැත්තකින් බැලුවම හිටිය තැනම තමයි ඉන්නේ ආපහු කැරකිලා. නම් ඊට වැඩි උඩ තැනක ඉන්නේ. අන්න ඒ තමයි වෙන්නට ඕනේ.
ඔබතුමා හරි බොහොම නිවැරදි. බිකෝස් ඒ වගේ වෙලාවක අපි බොහොම බේසියෙන් බලන්නේ කන්ඩියුසිව් එන්වයරන්මන්ට් ෆෝ ද වර්ක්. ඒ කියන්නේ වැඩ කරන කෙනාට මේක පහසු වෙන්න ඕනේ මේ වැඩ. නැත්නම් ඒ වැඩ ටික එහෙම කරගෙන යන්න බෑ. ඊට තමයි වෙනසක් බලන්නේ.
ඔව්. ඉතින් ඒක වැදගත්. ඒක ඵලදායීතාවය පැත්තෙන් නම් හරිම වටිනවා. මානසික පැත්තෙනුත් හොඳයි, ඵලදායීතාවය ආයතනයටත් හොඳයි, පුද්ගලයාටත් හොඳයි. එහෙම බලලා එහෙම සාධකයක් ඉවත් කිරීම, අහිතකර බාධාකාරී කරදරකාරී සාධකයක් ඉවත් කිරීම හොඳයි. එහෙම
නැත්නම් ස්තුති ආචාර.
හොඳයි, බොහොම පිං. එහෙම නැත්නම් ප්‍රගමනයක් කියලා, ප්‍රගතියක් කියලා එකක් සමාජයේ පැත්තෙන් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් එක තැනපල් වෙනවා.
ඔව්.
අවසරයි සර්. චෙක් බොක්ස් එකට යොමු කරපු ප්‍රශ්නයක් තියෙනවා. සර් තෙරුවන් සරණයි. මේ ගැටලුව අද වැඩසටහනට ගලපා ගන්න විදිහ මට කියලා දෙන්න පුළුවන්ද? සමහර විට මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. අද භාවනාවට සම්බන්ධ වන විට කාමරයේ විශාල මකුළුවෙක් සිටියා. කුඩා කල සිට මහා බියක්මට මකුළුවන් ගැන හිතේ තියෙනවා. අද සාකච්ඡාවේ කිව්වේ මතකයේ ගෙනාවේ මකුළුවා, මතක්ුණේ මා විඳි අතීත අමිහිරි අත්දැකීම් මකුළුවන් ගැන, මතක් කළේ මම. මේ ගැන තමයි අද මට භාවනාවේදී දැනුනේ. ශබ්දයක් නෙවෙයි අද මට කමටහනට ලැබුණේ මකුළුවෙක්. මට ඇස් වහන් ඉන්න අපහසු නිසා මං ඇස් අරගෙන තමයි භාවනාවේ සිටියේ. මම මේ කෙසේ කමටහනක් කරගත යුතුද? නොගැලපෙනවා නම් පිළිතුරු දිය යුතු නැස. බොහෝම ස්තුතියි.
තෙරුවන් සරණයි. ඒ කමටහන නැත්තං ඒ භාවනා වෙදි ලැබූ අත්දැකීම නැතිනම් ඇතිවුණු ගැටලුව පොදු මාතෘකාවක් බවට පත්කිරීම ගැන බොහොම සතුටුයි. මේ තමා භාවනාව. දැන් මා නිතරම කියන දෙයක්, හැබැයි කොපමණ කීවත් ඇහෙන්නේත් වැඩිය නැති දෙයක්. කොපමණ ඇහුණත් වැඩිය කෙරෙන්න බවක් පේන්නේ නැහැ. මේ අහවල් භාවනාව කරනවා කියලා හිතලා වාඩි වෙන්න එපා කියන එක. එහෙම වාඩි වෙන්න එපා, එහෙම භාවනා කරන්න බෑ. සමතේට නම් එහෙම කමක් නැහැ. එහෙම නැත්තම් මේ වාඩි වෙන්න. ඔය වාඩි වෙන්න. ඇස්වාගන්න අවශ්‍යත් නැහැ. ඇස්වාගත්ත කියලා විශේෂයෙන් කෙරෙන සමත භාවනා පැත්ත නම් ටිකක් වැඩි. එහෙම නැතුණත් නැහැ. ඉතින් ඔය වාඩි වෙන්න. වාඩි වෙන්න කැමති නම් වාඩි වෙන්න. ඉඳගෙන ඉන්න කැමති නම් ඉඳගෙන ඉන්න. ඇවිදින්න කැමති නම් ඇවිදින්න. නින්දයක් නැහැ කියලා විශ්වාසයක් තියෙනවා නම් හාන්සි වෙන්න. මේකවත් භවනාව නොවේ. පිටගෙන සිටීම භවනාවකුත් නොවේ. ඇවිදීම භවනාවකුත් නොවේ. වාඩි වීම භවනාවකුත් නොවේ. හාන්සි වීම භවනාවකුත් නොවේ. වම් අත උඩ දකුණු අත තබා ගැනීමවත් ඇස්වා ගැනීමවත් භවනා නොවේ. මොනේ වාඩි වෙන්න. ඔබතුමිට ඔබතුමාට කැමති නම් වාඩි වෙන්න. ඇස්වාගන්න කැමති නම් ඇස්වාගන්න. හැබැයි ඒක ඇස්වාගන්න ඕනේ. මම භාවනා කරන්න යන්නේ. මම වාඩි වෙන්න ඕනේ. දැන් වම් අත උඩ දකුණු අත තබා ගන්නට ඕනේ. නෑ ඒවා විකාර. ඒවා ඇත්තටම විකාර. විකාර කියන්නේ ඉරියව්ව, පරියන්කේ මේවා මේ ඒවට අවතක්සේරුවක් මේ අවමානයක් කරනව නෙවෙයි. ඒවා භාවනා විදියට ගැනීම විකාරය. ඉතින් ඇස් දෙක අරන් ඉන්න. එතකොට කමටහන මොකද්ද මේ වෙලාවේ ලබන දේ? මේක තමයි වැදගත්ම දේ. දැන් එහෙම මම අහවල් භාවනාව කරනවා කියලා අලින්ම තීරණයකට අරගෙන මෙන්න මම පොල් සම්බෝලයක් හදන්න යනවා කියලා කිව්සෙට යන්නේ. මෙහෙම නෙමෙයි. එතන මේ පොල් සම්බෝලයක් හදන්න යනවා වගේ, තේකක් හදන්න යනවා වගේ, කිරියොද්දක් හදන්න යනවා වගේ ඇස් වහගෙන වාඩි වෙලා භාවනා පොද්දක් හදන්න බෑ. ඊට වඩා එතන විවෘත බව, වර්තමානයේ සිටීමක්, මොහොතින් මොහොත අවධානයේ සිටීමක් අවශ්‍යයි. ඉතින් ඒ වෙලාවේ සිදුවෙන දේ තමයි භාවනාව. ඉතින් ඔබතුමාට හෝ ඔබතුමියට කියන්න තියෙන්නේ එහෙම තමයි කරන්න ඕන. මකුළු හිටියත් නැත්නම් ඔය විදිහටම භාවනා කරන්න. මේ විශාල මකුළුවෙක් හිටියා කියවනේ. ඒක ඇහෙනකොට නිකන් අහන කෙනෙක්ගේ හිතේ මැවෙන්න පුළුවන්. ආදීයක කාමාරක දෙයක වගේ මකුළුවෙක් කියලා. සමහරට එහෙම කෙනෙක් ඊටත් වැඩි ලොකු මකුළුවෙක් හිටියක් දන්නේ කාමරේ. මේ වචනේ ගැන බලන්න. දැන් ඒ හිතුනේ දැන් විශාල මකුළුවෙක් කියවහම ඒ විශාල කියන එක ඇත්තටම ප්‍රමාණයෙන් බලන්න අඟල් කීයක් විතරද? ඇයි ඒකට විශාල මකුළුවෙක් කියන්නේ? දැන් මේ වචනේට මකුළුවෙක් කියන වචනෙටත් අපි දක්වන පුරුදු උණු ප්‍රතිචාරයක් තිබෙනවා. ඊට එහා විශේෂණ පදයක් දැම්මා විශාල කිව්වහම තවත් ඒ අපේ ප්‍රතිචාරය ඊටත් වඩා දෙගුණ දෙගුණ වෙනවා. මේ වචනවලට තමයි ප්‍රතිචාරය. අපි ප්‍රතික්‍රියා දක්වන්නේ සංඥාවලට. ඇත්තටම නොවේ. ඉතින් මේ සංඥා අඳුනගත්ත ප්‍රතික්‍රියා දක්වන්නේ එළියේ ඉන්න මකුළුවට නොවේ. මේ බය වුණේ එළියේ ඉන්න මකුළුවට නොවේ. හිත ඇතුලේ හිටිය මකුළුවට. හිත ඇතුලේ ව්‍යාගත්ත දැලක පිටි මකුලුවා කියන සංඥාවට. ඉතින් එතෙන්ට ආවනේ මේ අතීත මම, වර්තමාන මම, අතීත මතකයේ වර්තමානයේ බලන කෙනා ඒ විදිහට. බය බය වුණේ අතීතෙට. එහෙම කිව්වහම හිතෙන්න පුළුවන් නෑනේ මේ මෙතන ඉන්න මකුලුවටනේ බය වුණේ. ඒ මකුලුවට මොකටද බය වුණේ? ඒ මකුලුව මොකද කළේ? ඒ මොනවාරි කරාද? කරනවා කියලා බය කරාද? පරිජනේ කරාද? නෑ. එහෙම නැතිව ප්‍රශ්නේ හන් දිතුරු වෙන්නේ නෑ. එහෙම වුන්නේ නෑ. එහෙමනම් මීට කලින් කවද හරි අතීතයේ එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අතීතයේ මකුලුවෙක් කාලා තමයි මේ අතීතේ කාලයක් නැතුව ඇති. එහෙම කාලයක් නැහැ. නමුත් අදාගත්ත අන්න අටවගත්ත. ඔක දැන් අටවගත්ත කියලා කියන්නේ. සංකතයක්. මොකද්ද? මකුලුවා භයානකයි. මකුලුවා භයානකයි. මම මකුලුවට බය වෙන කෙනෙක්. මම මකුලුවන්ට බයයි. මේක තමයි මූලිකම ප්‍රශ්නේ. මේන්න අටවගත්ත සංකාරය. මම කියන්නේ අටවගත්ත දෙයක් කියවන්නේ අටවගත්ත. එතන අටවගත්ත මම ඔය ගොදාගත්ත දේ අපි ගෙනියනවා දිගට. මර යටින් තියෙන දෙයක් තියෙනවා කිමර උඩ වෙනස් වුණා. මෙන්න යටින් තියෙන දේ. මම මකුලුවන්ට බය කෙනෙක් කියන ඒ සංඥාව දිගටම තියෙනවා. මකුලුවා හිටියත් නැතත් ඒක මකුලුවත් එක්ක සම්බන්ධයක් නැහැ. විසම සම්බන්ධයක්. මකුලෝ දන්නේ නැහැ මේ කතන්දරේ. දැන් ඉන්න මකුලෝ කොහොමද දන්නේ? හැබැයි මේක දිගටම 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 ගින්නේ. ඉතින් මෙතනම තමයි ওই භාවනාව තියෙන්නේ. හරියටම හරි. එනේ ගහන්න ඕන තැන තමයි ගහලා තියෙන්නේ. හොඳට බලන් ඉන්න. මකුලෝ දිහා බලන්න. මකුලෝ දිහා බලන් ඉන්න කෙනා දිහා බලන්න. බය වෙන කෙනා දිහත් බලන්න. බය වෙන්න එපා කියලා එහෙම නීති දාන්න එපා. ඒ බිය වෙන කෙනා දිහත් බලන්න. ඊයේත් බය වෙන කෙනෙක් හිටියා මකුලුවට. ගිය අවුරුද්දෙත් හිටියා. කුංචි කාලෙත් හිටියා. කුංචි කාලේ ඉඳලා කිව්වනේ. ඉතින් යාට මොකද වෙලා තියෙන්නේ මකුලුව නිසා? ඇයි මේ මකුලුවන්ට බය? ඇත්තම ඇත්ත මොකද්ද? මකුලුවන්ගෙන් අපට වෙන හානියට වඩා අපේ මකුලුවන්ට හානි වෙනවා. ඒ තමයි. මකුලුවයි අපට බය වෙන්නේ. මොකද මකුලුවගේ ගෙවල් කඩන්නේ අපි. පවුල් විනාශ කරන්නේ අපි. උන් ඉද දැන් අහිමි කරන්නේ අපි. මකුලුවන් කවදාවත් එහෙම කරන්නේ නැහැ. එහෙම කරමින් අප කියනවා අපි මකුලුවන්ට බය. මකුලුව හරි භයානක සතෙක්. දැන් මේ බලන්න මේ අපිම හදාගත්ත සංඥාවට අපම වුණේ ඇති. මේ ගුලට අපිම. අපි මේ ගුලක් හදන්නේ ඉතින් අපිම වෙලා. මේක මකුලුව වියපු මේ දැලක් නොවේ. අපි ව්‍යාගත්ත දැලක්. ඉතින් ඔතනමයි ඔබට තිබෙන්නේ භාවනාව. තනමයි ඊයේ සතියේ කතා කළානේ මේ සසරයි ඉවනයි දෙකටම එකම තැනනේ දොරටු තියෙනවා කිව්වේ එකම සිදුවීම දොරටු දෙකක් තිබෙනවා සසරට වැටෙන දොරටුවයි ගැලවෙන දොරටුවයි ඔතනම තමයි දැන් මකුලුවා යම් තාක් කල් ඉන්නවා ඒ තාක් කල් හිටපුවා ඒ දිහා බලන්න. දෙයට මකුලුව දිහා බලාගෙනම භාවනා කරන්න. මකුලුව දිහා බලන් ඉන්නකොට ඒ බලන් ඉන්න කෙනාවත් පේන්න පටන් ගන්නවා. බය වුණු කෙනත් පේනවා. ඒ බය හදාගත්ත කෙනත් පේනවා. මේ ඇතුලේ මේ සියල්ලටම හිනා වෙන කෙනෙකුත් ඉන්න බව පේනවා. මේ විහිළුවට hina yana කෙනෙකුත් මෙතන ඉන්නවා. අනේ යාවත් දැකේ.
එතකොට සර් මේ දහමට අනුව පරිවර්තනයක් කියලා කියන්නේ පුද්ගලයාගේ
පොඩක් සමාවෙලා
සමාවෙන්න දැන් දහමට අනුව පුද්ගලයාගේ පරිවර්තනය කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ තියෙන සංඥාවන් වෙනස් කිරීමද? එතකොට අපේ විවිධ සංඥා තියෙනවා පොඩි කාලේ ඉඳන්ම ගොඩනැගුණු එක එක මට්ටම් වල. ඒ සංඥා වෙනස් කර ගැනීමද පරිවර්තනයක් කියලා මෙතනින් අදහස් කරන්නේ.
සංඥා වෙනස් වීමලා තියෙන හැබැයි දික්ටි වෙනස් වීම තමයි ඊටත් එහා ටිකක් සංඥාව කොහොමද වෙනස් වෙන දෙයක්. හැබැයි දික්ටි වෙනස් වෙන්න ඕනේ සංඥා පිළිබඳවත් තිබෙන දික්ටි කියන්නේ මේ සංඥා වලට වැඩිය බර දේවල් සංඥා වලට වැඩිය දැඩිව අල්ලාගත්ත හිතන විදිය පිළිගැනීම විශ්වාස ඇදහීම් මේ සියල්ලම වෙන්නේ දික්ටි නිසා. ඉතින් දික්ටි වෙනස් වීම තමයි වෙන්නේ. දික්ටි වෙනස් වුණොත් තමයි ඒ කියන්නේ තව විදියකට කියනවා නම් මිච්ඡා දික්ටියෙන් සම්මා දික්ටියට එීම තමයි පරිවර්තනය.
ආචාර්යතුමනි, පසුගිය වැඩසටහනේ සාකච්ඡා කරපු සිහි බුද්ධිය ලෙස කටයුතු කරනකොට අපි සාමාන්‍ය ජීවිතයේ එක්ක රිපෝට් එකක් කියනකොට හරි ඔඩිට් එකක් කරනකොට හරි මොකක් හරි බලාගෙන යනකොට සිහි බුද්ධියෙන් බලාගෙන ගියොත් අපිට ඒකේ තියෙන අඩුපාඩුවක් අසු වෙනවා. එතකොට අපි ඒක සම්මා දිට්ඨිය කියලා ගත්තත් හරිද කියලා මට හිතෙනවා. ඊට පස්සේ අපි සම්මා දිට්ඨියෙන් ඒක නිරීක්ෂණය කරපු නිසා අපිට ඒ තියෙන අඩුපාඩුව හම්බ වෙනවා. ඊට පස්සේ අපි සතිය ගොඩ ගන්න. කියන්නේ සම්මා සතිය. ඊට පස්සේ ඒක වෙනස් කරන්න අපි වායාම වීර්යයක් ගන්නවා වායාම. අන්න ඒ විදිහට ඒ කියන්නේ සම්මා දිට්ඨිය, සම්මා සති, සම්මා වායාම කියන මේ ට්‍රයැන්ගල් එක ඒ විදිහටද චක්‍රය ගමන් කරන්නේ ආචාර්යතුමනි?
එහෙම කියන්න පුළුවනි. ඔය දැන් සම්මා දිට්ඨිය ඔය ඔක්කොම වචනනේ ඒක අපි ඕන කෙනෙකුට ඕනි දෙයකට ඒක භාවිතා කරන්න නිදහස තියෙනවා. භාවිතා කරන්නත් පුළුවන්. ඒක කාටවත් වරදක් කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ පවා සමාජයේ තිබුණු වචනනේ පාවිච්චි කරේ. බුදුරජාණන් වහන්සේ හැදූ වචනයක් ඕන දෙකක් විතර ඇති. ඒ අරනම් අනිත් හැම යෙදුමක්ම සාමාන්‍ය සමාජයේ තිබුණු කතා බහ තමයි. ඒතර ඒ වචන හැදුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කරේ නෑනේ. වචන ඔබ වහන්සේයි පාවිච්චි කරන්නේ කියලා. ඒ වචන කාටත් ඇයිදී අපිට නිදහස තියෙනවා මේ සම්මුතියට අනුව පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා ඔබතුමා කියපු විදිහට ඒක උදාහරණයක් විදිහට හරි වටිනවා. ඒක වැරදක් පේනවා. ඊළඟට ඒ වරද හඳුනා ගන්නවා. ඒක නිවැරදි කරන්න උත්සාහ ගන්නවා. මේ විදිහට ඒ කාරණා ආරි මාර්ගයේ වැදගත් අංග තුන ඒ විදිහට විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒක භාවිතාර්ථයේ ගත්තොත් එහෙම තමන්ගේ වරද තමයි තේින්න ඕනේ. රිපෝට් එකේ වරද දැකීමත් හරි දැකීමත් තමයි. ඒ රිපෝට් එක නිවැරදි කරන්න ගන්න උත්සාහයත් නිවැරදි උත්සාහයක් තමයි. හැබැයි මේ ආරි මාර්ගයේ විදිහට ගත්තොත් ඒක ආර්ය කොනේ වැටෙන්නේ නැහැ. ආර්ය මාර්ගයේ වෙන්නේ තමන්ගේ වැරද්ද පිටුන. ඒ වැරද්ද මේ මගෙන් අනිත්‍යයට වෙන්න වැරදි, මම තේකට සීලී දාන විදිහේ වැරද්ද, වාහනේ ලෝණ වැරද්ද ඒවා නෙවෙයි. මේ සංසාරේ යන විදිහේ තියෙන වැරද්ද. අනේ දෙන්න විතරමයි මේ සම්මාදිට්ඨිය අපි ඒ අර්ථයෙන් ගත්තොත් ඔතෙන්ට විතරමයි සම්මාදිට්ඨිය පාවිච්චි කරන්න පුළුවන්. මේ සංසාරේ යන විදිහේ වැරද්දක් තියෙනවා. අපි සතර යන විදිහේ වැරද්දක් තියෙනවා. ඒ ගමනම වැරදි. අනේ ඒ වැරද්ද දැක්කොත් ඒකට කියනවා සම්මාදිට්ඨි. එතකොට ඒ වැරද්ද නිවැරදි කරගන්න උත්සාහයට තමයි සම්මා වායාම කියන්නේ.
ඒ කියන්නේ ආචාර්යතුමනි සතර කෙටි කරගෙන සසර කෙටි කරගන්න අපි සතර යන එක අඩු කරගැනීමට.
අන්න ඒක තමයි ඒ සංසාර ගමන ගමනම වැරද්ද. ඒක හරියට යන්න පුළුවන් ගමනක් නෙමෙයි සංසාරේ. සංසාර ගමනම වැරද්ද. එතකොට සංසාර ගමන මේ හරියට යන සම්මාදිට්ඨියකුත් තියෙනවා. ඒකට කියනවා මේ ලෞකික සම්මාදිට්ඨි නැත්නම් කම්මස්සගත සම්මාදිට්ඨි කියලා කියනවනේ. එතකොට එතන වෙන්නේ මේ හරියට සංසාරයේ යම්තාක් සාපේක්ෂ වශයෙන් හොඳට යනවා. හැබැයි ඉතින් අවසාන වශයෙන් කියන්නේ මේ කොහොම ගියත් ඒක වැරද්දක්. ඉතින් සම්මාදිට්ඨියෙන් කරන්නේ ඒ ගමනම වැරදි කියලා දැකලා බුදුමා කිව්වාගේ පුළුවන් තරම් මේ රවුම් ගැහිම අඩු කරන එක කෙටි කරන එක.
බොහොම පින් ආචාර්යතුමනි.
හොඳයි. හිතවතුනි බොහෝ දේ කතා කළා. භාවනාවටත් අපි ඒ අපේ අත්දැකීම් ගෙනෑවා. මෙතනදී පැහැදිලි කරගන්න පිළිවන්නම් අප හැමදාම කතා කරපු දේ මේ මොහොත තමයි. මේ මොහොත තමයි අපේ කමඨා. මේ මොහොතයි කමඨා. මේ මොහොත නැමැති කමඨාන අපි භාවනාවට යොදා ගන්නවද නැද්ද? යොදාගත්තේ නැත්නම් ප්‍රමාදයි. ඒ තමයි ප්‍රමාද කියන්නේ. මේ මොහොත භාවනා කමඨානක් කරගත්තොත් අප්‍රමාදිත. අන්න ඒ චේතනාවෙන් හිතබතුනි මේ අපි යන්නේ බොහොම ලස්සන ගමනක්. එයින් කියන්නේ මේ සංසන්දනයක් අපි ශ්‍රේෂ්ඨයි අනිත් එහෙම කතාවක් නෙමෙයි. මේ අපි කීප දෙනා එකතු වෙලා පදාදට මේ හැඳෑවේ මේ මණ්ඩියට ගොඩ වෙලා අපි යන්නේ බොහොම ලස්සන ගමනක්. මේ ලස්සන ගමන තවත් ලස්සන වෙනවා. මේ බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිදා සඳුදා අඟහරුවාද අපි යන ගමනත් එක්ක මේ ගමන එකතු කරගන්න පුළුවන්. අනේ චේතනාවෙන් අපි මේ සදහම් සැදෑවෙන් සමුගනිමු. මේ වැඩසටහන් මාලාවට බෙහෙවින්ම අනුග්‍රහය දක්වන උපකාර වෙන සෑම දිනාටම ડોક્ટર සුජන්ති ඇතුළු සියලුම දෙනාට ඔබ අප හැම දිනා වෙනුවෙන්ම උපත වේදීත්වය සාමූහිකව පළ කරමින් අපි සමුගනිමු. සෑම දිනාටම සිතා ශාන්තිය සැනසෙල්ලක්ම වේවා.